දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් මේ නිසරණයේ පවත්වන 211 වන භාවනා වැඩසටහනේ 8 වන ධර්ම දේශනාව සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චන්දමූලකා සම්මේ ධම්මා මනසිකාර සම්භවා සම්මේ ධම්මා පස්ස සමුදයා සම්මේ ධම්මා වේදනා සමෝ සරණා සම්මේ ධම්මා සමාධි පමුඛා සම්මේ ධම්මා සතාදිපතේයා සම්මේ ධම්මා පඤ්ඤුත්තරා සම්මේ ධම්මා විමුක්තිසාරා සම්මේ ධම්මාති. ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 211 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තියාගත්තේ කිම් මූලක සූත්‍රය. මේ කිම් මූලක සූත්‍රය අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. එතකොට අපි මතක් කරගත්තා වගේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව දැනුවත් කරනවා ප්‍රශ්න 8ක් සම්බන්ධයෙන් ඒවට ලබා දිය යුතු පිළිතුරු සම්බන්ධයෙන්. මොකද මේ අහන ප්‍රශ්න එක පැත්තකින් දාර්ශනික ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි මෙතන කුසල අකුසල කියලා ලොකු බෙහෙදයක් නැහැ. දෙපැත්තටම බලපවත් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නවලට වෙනත් වෙනත් උත්තර එදා බුද්ධ කාලයේදී අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ගාව තිබිලා තියෙනවා. ඒ නිසා ඒ ශාස්ත්‍රුන් වහන්සේලා සරණ ගිය විවිධාකාර මත දරපු අන්‍ය ලබ්ධිකයින් එහෙම නැත්නම් අන්‍ය තීර්ථකයින් ඇතැම් වෙලාවට බුදුරජාණන් වහන්සේගෙනුත් ඒ වගේම අනිකුත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන්ගෙනුත් මේ බඳු ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී නිවැරදි පිළිතුරු ලබා දිය යුතු නිසා බුදුරජාණන් වහන්සේම මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු සංඝයා වහන්සේලාට කියලා දෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න මේ විදිහට ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ අහනවා සංඝයා වහන්සේලාගෙන් මොනවද දිය යුතු පිළිතුරු කියලා. ඒතර සංඝයා වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අපිට නම් වැටහෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි අපේ මේ ධර්මයේ පවතින්නේ. ස්වාමින් වහන්සේම අපිට කියලා දෙන්න කියලා ආරාධනා කරනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට එකිනෙක පිළිතුරු දෙන්නේ. මුලින්ම අහන ප්‍රශ්නේ කිම් මූලකාවසෝ සබ්බේ ධම්මා කියලා යම්සි කෙනෙක් ඇහුවොත් කුමක් මුල් වීමෙන්ද සියල්ල හටගන්නේ සියල්ල ඇති වෙන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න කියනවා චන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා කියලා. සියල්ලට හේතුව එකතකින් ඡන්දයයි කැමැත්තයි කියලා උත්තර දෙන්න කියනවා. ඉතින් අපි කතා කළා අපි නිවරදි ඡන්දයක් තියාගෙන නැත්නම් නිවරදි කැමැත්තක් තියාගෙන කටයුතු කරනවා නම් ඒ කැමැත්ත හොඳ පරමාර්ථයක් දක්වා නම් තියෙන්නේ නැත්නම් හොඳ පරමාර්ථයකට යොමු වෙලා නම් තියෙන්නේ අපි තුමු නිවන අරමුණු කළා නම් තියෙන්නේ අන්න ලොකු ඡන්ද ඉද්ධිපාදයක් දක්වා ඒක වර්ධනය කරගෙන ඒකෙන්ම උත්තේජනයක් ලබාගෙන ඒකෙන්ම පෝෂණයක් ලබාගෙන අපිට දුර ගමනක් යන්න පුළුවන්. ඡන්ද ඉද්ධිපාදයක් දක්වා වර්ධනය කරගෙන අපිට ඒකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. මොකද මුලදී අපිට ලොකු උත්තේජනයක් බලගැන්වීමක් අවශ්‍ය වෙනවා. මොකද මේ ගමන කෙටි දවසෙන් දෙකෙන් අවසන් වෙන ගමනක් නෙමෙයි. මේක සෑහෙන ප්‍රතිපදාවක් ඔස්සේ බාධාවන් මැඩගනිමින් දීර්ඝ කාලයක් අපේ කෙලෙස් දුරු වෙන තාක් කළ යුතු ප්‍රතිපදාවක් වැඩි යුතු ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ නිසා අර වගේ හොඳ හිතේ බලපවත්නා කුසල ඡන්දයක් තියෙනවා නම් නිවන් දැකීමේ ලොකු වුමනාවක් තියෙනවා නම් ඒකම සෑහෙන්න අපිට රුකුලක් බවට පත් වෙනවා. ඊළඟට දෙවැනි ප්‍රශ්නයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ අහනවා කිං සම්භවා සබ්බේ ධම්මා. ඒකට උත්තර දෙන්න කියනවා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා. මනසිකාරයටයි හම්බ වෙන්නේ කියලා වගේ අදහසක් තියෙනවා. මනසිකාරය හරහා තමයි එහෙ මෙහෙ අපේ හිත හැරෙන්නේ. අන්නේ යම් දිශාවකට හැරුණාම අන්න එතනදී අපිට හම්බ වෙනවා නැත්නම් එතනදී අපිට සම්මුඛ වෙනවා කියන අදහසක් ගන්න පුළුවන්. ඒකට අපි එදා කතා කළා මේ මනසිකාරය අපි සෑහෙන්න භාවනාදී ප්‍රයෝජනවත් වෙනවා. අපි වචනයෙන්ම මේක පාවිච්චි කරන ඇතම් වෙලාවට වම දකුණ කියලා ආස්වාස ප්‍රස්වාස කියලා. මොකද ඒ තරමට අපි ඒ අරමුණක් වෙත අපේ හිත යොමු කරනවා. නානක් ප්‍රකාර අරමුණු සිය දහස් ගණන් මේ ලෝකේ තියෙනවා. නැත්නම් අපිට අපේ ඇහැට සම්මුඛ වෙනවා. නැත්නම් ඇහැ වහගෙන ඉන්නදී අපේ හිතට සම්මුඛ වෙනවා. නමුත් එතෙන්දින් අපි තෝරගන්නවා මෙන්න මේ අසවල් අරමුණයි මම අවධානය යොමු කළ යුත්තේ කියලා. අන්නේ අසවල් අරමුණ තෝරගත්ත අරමුණ මම නම කියලත් කිය කතා කරමින් නැත්නම් හිතින් ආමන්ත්‍රණය කරමින් මෙනෙහි කරමින් අපි එතන සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා අවධානය යොමු කරන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ විදිහට මානසිකාර්යය සෑහෙන ප්‍රයෝජනවත්. ඒක තව තව වර්ධනය වෙන අන්න යෝනිසෝ මානසිකාර්යයක් බවට පත් වෙලා ඒකේ අර තිබිච්ච රළු ගොරෝසු මට්ටම් අයින් වෙලා ඊටාම සියුම්ව මේකේ මේ මුල දකින්න ස්වභාවයක් ආරම්භයේ දකින්න ස්වභාවයක් සම්භවයේ දකින්න ස්වභාවයක් දක්වා අන්න අපි අරගෙන යනවා. යෝනිසෝ මානසිකාර්යය තුලින් අන්න අපිට ලොකු අස්මේ පිටුහලක් ලැබෙනවා නැත්නම් ආනිසංශයක් ලැබෙනවා. මොකද එහෙම නැත්නම් අපේ හිත මතුපිට ලක්ෂණවල හැඩේ රූපේ වර්ණවල රැඳෙන ගතියක් තියෙනවා. මොකද ඒක හරි විචිත්‍රයි. ඒක තමයි අපේ ඇහැට කනට ලක් වෙන්නේ. මොකද මේ මතුපිට දැනෙන දේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිව නිරන්තරයෙන්ම මේ මතුපිට පේන දේට වඩා ගැඹුරු අර්ථයක් දෙයක් තුල නැත්නම් යමක් තුල තියෙන්න පුළුවන් කියලා අන්න මේ දේවල් වල මුල දකින්න ස්වභාවයෙන් හේතුව සොයන ස්වභාවයෙන් අපිව මේ යෝනිසෝ මනසිකාරයක් දක්වා යොමු කරනවා. එතකොට මේ මනසිකාරය නිවැරදිව අන්නේ වගේ යෝනිසෝ මනසිකාරයකට හරවා ගැනීම තුල අපිට ලොකු මේ ප්‍රයෝජනයක් ලැබෙනවා. ඊළඟට ඊළඟ ප්‍රශ්නයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ කිං සමුදයා සම්බේ ධම්මා. කුමක් සමුදය කරගෙන කුමක් උදව් කරගෙන නැත්නම් කුමක් ප්‍රබව කරගෙනද සියල්ල හටගන්නේ කියලා වගේ ඇහුවොත් එතෙන්දි උත්තර දෙන්න කියනවා පස්ස සමුදයා සබ්බේ ධම්මා. ස්පර්ශයේ මුල් කරගෙනයි සමුදේ කරගෙනයි ආරම්භය කරගෙනයි සියල්ල හටගන්නේ. ඒකට අපි ඒහා සම්බන්ධයෙන් කතා වුණා. දැන් අපේ ඉන්ද්‍රියයන් තියෙනවා. එහෙමත් නැත්නම් ඇස් කන් ආසාදී ආයතන තියෙනවා. මේ ආයතන වලට ඊට අනුරූප බාහිර ආයතනය ස්පර්ශ වෙනවා. අන්න එතෙන්දි තමයි අපිට වේදනාවක් හටගන්නේ. එතෙන් තමයි සංඥාවක් හටගන්නේ. එතෙන් තමයි හිතේ নানা ප්‍රකාර සිතුවිලි හටගන්නේ. එහෙම නැත්නම් කැමැතියේ ruci arjikam කැමැති අකමැති ස්වභාවයන්, රාගී නැත්නම් විතරාගී ස්වභාවයන්, එහෙම නැත්නම් හිතේ හටගන්නා নানা ප්‍රකාර චෛතසික ස්වභාවයන් මේ සියල්ල අර ස්පර්ශයේ මත පදනම් වෙලා තියෙනවා. ස්පර්ශය නිසා මේ නිසා වේදනාව හටගන්නවා, ස්පර්ශය නිසාම සංඥාවන් හටගන්නවා, ස්පර්ශය නිසාම සංස්කාරයන් හටගන්නවා. එතකොට අපි ඇසුරු කරන අපේ තියෙන සෑහෙන්න අද්දකීම් රසක් මේ ස්පර්ශය නිසායි හටගන්නේ. එතකොට අපි වේදනාවක් හා සම්බන්ධයෙන් කතා කරනකොට අපිට ඒ වේදනාවටත් මුලලා තියෙන්නේ මෙන්න මේ බඳු ස්පර්ශයක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ හා සම්බන්ධයෙන් අපි කතා කළා පස්සපච්චා වේදනා කියන ඒ සංදිස්ථානය අපිට යෝගාවචර භූමියේ කටයුතු කරනකොට නැත්නම් අපි විපස්සනාවක් වඩනකොට එතකොට මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යායන් තේරුම් ගන්න, මේ පටිච්චසමුප්පාද මූල ධර්මයේ තේරුම් ගන්න, ඉදප්පච්චේතාව තේරුම් ගන්න තියෙන එක සංදිස්ථානයක්, එක මූලස්ථානයක් තමයි මේ ස්පර්ශය වේදනාවට මුල් වෙනවා කියන කාරණාව. එතකොට අපි පොඩ්ඩක් උත්සාහත් වුණොත් සමහර ලාට මේ ස්පර්ශයක් නිසයි වේදනාවක් හටගන්නේ කියලා අපිට හොඳ ගැඹුරු ප්‍රඥාවක් ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයේ වශයෙන් ඇහුවේ කිං සමෝ සරණා සබ්බේ ධම්මා. කොමක්ද අන්තිමට ගිහිලා මේ සියල්ල එක් රැස් වෙන්නේ කොහෙද කියලා උත්තරයක් මේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න කියනවා වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා. දැන් අපි කලින් කතා කරපු ස්පර්ශය ඊළඟට මානසිකාර්ය වගේ දේවල් ටිකක් සූක්ෂමයි. නමුත් මේවායේ ප්‍රතිඵලයේ වශයෙන් අන්තිමට අපිට දැනෙන වේදනාව ටිකක් ප්‍රකටයි. සැප වේදනාවක් දැනීමත් ප්‍රකටයි, ඒ වගේම දුක් වේදනාවක් දැනීමත් ප්‍රකටයි. ඒ වගේම අපි සිහිය දියුණු කළා අපේ කය දිහා නැත්නම් හිත දිහා අවධානයෙන් ඉන්නකොට මේ හිතේ මේ කයේ උපේක්ෂා වේදනාවක් බලපවත්නකොට ඒකත් හඳුනගන්නේ ඒ තරම්ම අමාරු නෑ. ඒ නිසා මේ වේදනාවත් භාවනා කමඨහනක් බවට පත් වෙනවා. වේදනානුපස්සනාව වශයෙන් අපි වේදනාව මුල් කරගෙන අපේ සිහිය දියුණු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ හිතේ සම්පජඤ්ඤය වැඩෙනවා. ඒ කියන්නේ හොඳට දෙයක් සියුම දැකගැනීමේ හැකියාව, ඊටා අනු කුඩා ඉරියව්වල පවා සිහිය පැවැත්වීමේ හැකියාව, ඒ හැරුණාම ප්‍රඥාවත් දියුණු වෙනවා. ඒ නිසා වේදනාව හොඳ ප්‍රබල කමඨහනක් වෙනවා. ඒ වේදනාව තුළ අපි සතිමත් වෙන්න මේ වේදනාවේ හැසිරීම තේරුම් ගන්න අපි සාමාන්‍යයෙන් සැප වේදනාවට ඇලෙන ගතියක්, සැප වේදනාව අල්ල බදා ගන්න ගතියක්, ග්‍රහණය කරන ගතියක් තිබුණත් අන්න වේදනානුපස්සනාවේ නැවත නැවත නිරත වෙනකොට අර සැප වේදනාවක පවා ඇලෙන්නේ නැතිව, ගැලෙන්නේ නැතුව මේක හුදු සැප වේදනාවක් කියලා මේ වේදනාවෙන් බැහැර වෙලා හරිය නිකන් අනුන්ගේ වේදනාවක් බලනවා වගේ බලන්න පුළුවන් හැකියාවක් හැදෙනවා. ඒ වගේමයි දුක් වේදනාවක්, අපි ඇතැම් වෙලාවට දුක් වේදනාවක් දිහා බලන්නේ බොහොම මේ විරසක ස්වභාවයකින්, නැත්තම් බොහොම අකමැති ස්වභාවයකින්. නමුත් වේදනානුපස්සනාවේ යෙදෙන යෝගාවචරයෙකුට සුඛ වේදන මේ දුක් වේදනාව පවා හොඳ අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. තමන්ගේ සිහිය දිනු කරන්න, ප්‍රඥාව දිනු කරන්න. ඉතින් ටිකක් ඉවසීමෙන් අපි මේ දුක් වේදනාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහත් වෙනවා නම් ඒ හරහා හොඳට සතිය දිනු කරගන්න පුළුවන්, ප්‍රඥාව වඩා ගන්න පුළුවන්. එතෙන්දිත් අපි මේ මගේ වේදනාව කියලා නැත්නම් මගේ දුක් වේදනාව කියලා ඒබඳු ආකල්පකින් ගන්න නැතුව මේක මේ හේතුන් නිසා, ස්පර්ශයක් නිසා හටගත්ත දුක් වේදනාවක් කියලා වේදනාවෙන් බැහැර වෙලා බලන්න පුළුවන් නම්, වේදනාවෙන් දුරස්ත වෙලා බලන්න පුළුවන් නම් අන්න ඒ තුලින් හිතේ ඒ තරම් පීඩාවක් ඇති වෙන්නේ නැහැ, චිත්ත පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට වේදනාව වේදනාව වශයෙන් බලා ගැනීමේ හැකියාවක් පිට හැදෙනවා. ඉතින් ඒ වගේමයි නොදුක් නොසුව වේදනාව හුඟක් වෙලාවට අපිට ඒක මගහැරෙනවා. ඒකේ තරම ප්‍රණීතත්වයක් රසක් නැති නිසා නමුත් අපි සිහිය දියුණු කළා හොඳට සමාධියක් හදාගෙන අපි ඒ නොදුක් නොසුව වේදනාව බව පවා නිරීක්ෂණය කරනවා නම් අන්න ඒකෙන් ලොකු ප්‍රඥාවක් අවදි කරගන්න පුළුවන්. අවිද්‍යාව ප්‍රහාණය කරගන්න තියෙන හොඳ කමටහනක් තමයි මේ නොදුක් නොසුව වේදනාව කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි වේදනානුපස්සනා කමටහනේ යෙදෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා අර වේදනාවෙන් බැහැර වෙලා වේදනාවේ ඇලෙන්නේ නැතුව වේදනාවෙන් අයින් වෙලා වේදනාව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඒ යෝගාවචරයට ඇති වෙනවා. ඒක අතකින් තේරුම් ගන්න තියෙන්නේ අපි කායානුපස්සනාවේ යෙදෙනකොටත් මේ බඳු දෙයක්මයි වෙන්නේ. කියන්නේ මුලින් අපි හොඳට අරමුණට ලං වෙලා අරමුණේ විස්තර බලනවා, අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. ඒකේ පුළුවන් තරම් අපි එයත් එක්ක ඉන්න උත්සාහත් වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. මොකද අපිට මේ දේවල් පොතින් පතින් බැලුවට මේකේ තියෙන යථා ස්වභාවය ගැඹුරට වැටහිලා නැහැ. ඒ නිසා අපිත් මේක අපේම දැනුමක් බවට පත් කරගත යුතුයි. මේක මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න නිසා, කියලා දෙන්න නිසා මේක අපි පිළිගන්න ශ්‍රද්ධාවෙන් මුලින් පිළිගන්නවා. පිළි අරගෙන තමයි අපිත් වැඩේට බහින්නේ. හැබැයි අපි මේක අපේ ඥානයක් බවට, අපේ අවබෝධයක් බවට, අපේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගත යුතුයි. ඒකයි ඇත්තටම අපිට කාලයක් ගත වෙන්නේ. නැත්තම් ඉතින් අපි මේ දැනගන්නා දේවල් එක අතකින් අපි පොතින් පතින් අහලා බලලා තියෙන දේවල්, දැනගෙන තියෙන දේවල්. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා අපි මේක නැවත නැවත බොහොම තීක්ෂණ නුවණක් අවදිවන තුරු, ගැඹුරු ප්‍රඥාවක් අවදිවන තුරු අපි මේ දේවල් කරනවා. මේ දේවල් නැවත නැවත නිරීක්ෂණය කරනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ තමයි කිං පමුඛා සබ්බේ ධම්මා. එවන්දු ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න කියනවා සමාධි පමුඛා සබ්බේ ධම්මා. සියල්ලෙහි ප්‍රමුඛයා වෙන්නේ කවුද? ප්‍රධානියා වෙන්නේ කවුද කියලා අහුවොත් උත්තර දෙන්න කියනවා සමාධිය තමයි ප්‍රමුඛයා වෙන්නේ. කට්ටියක් එකට යනකොට ඉස්සරහින් යන්නේ කවුද කියලා අහුවොත් අන්න සමාධිය ඉස්සරහින් යනවා කියලා උත්තර දෙන්න කියනවා. ඉතින් අපි ඒහා සම්බන්ධයෙන් මේ සමාධියක් ඇති කරගන්න ගියාම අපිට මුහුණ පාන්න වෙන විවිධාකාර ගැටලු සම්බන්ධයෙන් ටිකක් සාකච්ඡා කළා. ඒ වගේමයි අපේ හිත යම්කිසි අරමුණක් කෙරෙහි සමාධිමත් වුණොත් එතනින් ගලවන්න බැරි ගතියක්, ඒ සමාධිය එතන රජ කරන ගතියක්, අනිත් තියෙන අනිකුත් ධර්මතාවයන් යටපත් කරගෙන සමාධිය එතන වැජඹෙන ගතියක්, එතන අල්ල හිටින ගතියක්, අරමුණටම කිඳා බහින ගතියක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවය අපි නිවරදවේ යොදා ගත්තොත් අන්න අපි ඒක කුසල් අරමුණකට, කුසල් අරමුණක් වෙත යොමු කළා. නැවත නැවත ඒ කුසල් අරමුණේම හිත නංවලා ඒ කුසල් අරමුණේම හිත එකඟ කරොත් අන්න අපි ඒවට සාමාන්‍යයෙන් අර්පණා සමාධි කියලා කියනවා. බොහොම ගැඹුරු සමාධියක්, බොහොම ගැඹුරු සමත සමාධියක් අන්න කෙනෙකුට අත්දකින්න පුළුවන්. පොද නැවත නැවත හොඳ කුසල් අරමුණක්, නිකලෙස් අරමුණක් පාවිච්චි කළා, එහෙම නැත්නම් මේ කෙලෙස් අඩු අරමුණක් පාවිච්චි කළා, ඒ අරමුණටම හිත නංවමින් ඉන්නකොට අන්න හිත එතන ඒකාග්‍ර වෙනවා, එතනම බැස ගන්නවා, අන්න සමාධිය ප්‍රමුඛ වෙනවා. එතන අනිකුත් ධර්ම සියල්ලම යටපත් වෙනවා, අපිට මුළු ලෝකෙම අමතකයි. දැන් මේ හිත නංවපු ඒ තනි අරමුණ පමණයි මතක. උදාහරණයක් වශයෙන් අපි මොකක් හරි වර්ණයක්, කසිනයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ, වර්ණ කසිනයක් වගේ දෙයක හිත නැවත නැවත නංවනවා නම් ඒකටම හිත සමාධිමත් වෙලා ඒකෙම හිත බැසගෙන අන්න ඒ තුලම নিমগ্ন වෙන ස්වභාවයක් මුළු ලෝකෙම අමතක වෙලා, ඉන්න තැන් අමතක වෙලා, තමන් කවුද කියලා අමතක වෙලා, දැන් මේ වර්ණය තුලම හිත එකඟ වෙනවා, වර්ණය තුලම හිත සමාධිමත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සමාධියේ තියෙනවා ප්‍රමුඛතාවය ගන්න ස්වභාවයක්. ඊළඟට තවත් ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. කිං ආදිපතේයා සබ්බේ ධම්මා. මේ සියලු ධර්මයන් අතර විශේෂයෙන්ම මෙතෙන්දී ධර්මයන් කියන සබ්බේ ධම්මා කියන වචනය අපිට තේරුම් ගන්න වෙන්නේ බොහෝ සෙමේ හිත හා සම්බන්ධයෙන්. හිතේ ඇතිවන විවිධාකාර විතර්කයන්, විවිධාකාර සංකල්පයන්, සිතුවිලි, මේ හැම දෙයකම මොකද්ද ඔන්න ආධිපතිය, අධිපතිත්වය දරන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙතෙන්දී අහන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කියන උත්තර දෙන්න කියලා සතාධිපතේයා සබ්බේ ධම්මා. ඒ කියන්නේ මේ සිතේ පහළ වෙන නාන ප්‍රකාර මේ සංකල්පයන්, විතර්කයන්, මේ හැම දෙයකටම හිතේ දුවන විවිධාකාර කෙලෙස් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්, මේ හැම දෙයකටම අන්න සතිය අධිපතිත්වයක් දරනවා. එයා ප්‍රධානත්වයක් දරනවා කියන ඔන්න දැන් මේ වෙනත් දෘෂ්ටි කෝණයකින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. අපි ඒක සම්බන්ධයෙන් ටිකක් සාකච්ඡා කළා. එතෙන්දී අපි මතක් කරගත්ත එක ගාථාවක්. අර සාමාන්‍යයෙන් මේ අපේ හිතේ දුවන කෙලෙස් සැඩපහරවල් බොහෝම ප්‍රබලයි. අපි ඒවට සමහරවට අහු වෙනවා. අහුවෙලා සමහරවිට අපි ඒ කෙලෙස් සැඩ පහරට අනුව අපි හැසිරෙනවා. ඒ හරහා ඔන්න අපි කයෙන් අකුසල් කරනවා, සමහරවිට වචනයෙන් අකුසල් කරනවා. ඒ බඳු කෙලෙස් ප්‍රවාහයක්ම අපේ හිතේ නැවත නැවත බලපවත්නට ඔන්න අපි හිතිනුත් අකුසල් කරගන්නවා. නමුත් මේ කෙලෙස් ප්‍රවාහය ඊටාම සතිමත් චිත්තක්ෂණයකින් කපා දාන්න පුළුවන්. කපා දාන්න කියන්නේ නතර කරන්න පුළුවන්. එතන නිකන් වේලක් බැඳා වගේ විශාල ජර ප්‍රවාහයක් යනකොට මොකක් හෝ ක්‍රමයකට එකපාරට ෂණිකව වේලක් බැඳින්න පුළුවන් නම් අන්න එතන ඇවිල්ලා අර ජල ප්‍රවාහය වදිනවා. මෙතන එතන නිකන් රොක් වීමක්, එතන නතර වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ කෙලෙස් සැඩපහරවල් මෙල්ල කරන්න පුළුවන් ගතියක්, ඒවට යම් තිරින්ගය දන්න පුළුවන් ගතියක්, ඒවා මැඩපවත්වන්න පුළුවන් ගතියක් මෙන්න මේ සතියේ තියෙනවා. යනි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං සෝතානං සංවරම් භූමි පඤ්ඤායේ තේ පිතියරේ කියලා බුදුරජාන් වහන්සේ අර අජිත කේන මානවකයාට, බ්‍රාහ්මණ මානවකයාට කියලා දෙනවා. දැන් මේ විදිහට හැබැයි කෙලෙස් සැඩ පහර වැලක්කුවට, නැත්නම් කෙලෙස් සැඩ පහර මැඩ පැවැත්වුවට තාමත් කෙලෙස් ටික තියෙනවා හැබැයි. ඊළඟට අන්න බුදුරජාන් වහන්සේ කියනවා කිං උත්තරා සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියනවා. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා, ප්‍රඥාව තමයි මේ ධර්මතාවයන් අතර උතුම් වෙන්නේ, උඩින් තියන්න පුළුවන් වෙන්නේ, මුදුනින් තියන්න පුළුවන් වෙන්නේ අන්න ප්‍රඥාව. මොකද ඒ ප්‍රඥාවට තමයි එකතකින් අර කෙලෙස් සැඩ පහරවල් වියලවා හරින්න පුළුවන්, සම්පූර්ණයෙන්ම වියලවා හරින්න පුළුවන් නැවත නූපදින මට්ටමකටම. අපි ඒකට කියනවා මේ සම්පූර්ණ මුලිනු පුටා දැමීමක් අන්න ප්‍රඥාවට තමයි කරන්න පුළුවන්. ඒක සමාධියකට කරන්නත් බැහැ, සතියට පුළුවන් පෙන්නලා දෙන්න. දැනට යම් පමණක සංවර කිරීමක්, මෙල්ල කිරීමක් කරන්න, හැබැයි කෙලෙස් මුලිනු පුටා දමන්න පුළුවන් වෙන්නේ අන්න ප්‍රඥාවට. ඒ නිසා මේ ප්‍රඥාව විශේෂයෙන්ම මේ ධහමේ ප්‍රමුඛතාවයක් දරනවා. ඒ නිසා අන්න සීල සමාධි ප්‍රඥා කියලා බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේගේ ප්‍රතිපදාව අන්න ශික්ෂා තුනකින් ඉදිරිපත් කරනවා. එතකොට අපි සීලයක් සමාදන් වෙලා සීලයෙන් තෙදගැන්විලා, එහෙමත් නැත්නම් බලගැන්විලා අන්න අපි සමාධියක් වඩනවා. අන්න එතකොට සමාධියට සීලය උදව් කරනවා. අපි හදාගත්ත සමාධියෙන් ඔන්න අපි ඊළඟට ප්‍රයෝජන ගන්නවා ප්‍රඥාව වඩන්න. ඉතින් එතකොට මේ සම්බන්ධයෙන්ුත් ඇත්තටම මේ ප්‍රඥාව වැඩි වීම, එතකොට මේ එක්තරා ආකාරකින් පියවරෙන් පියවර යන ගමනක් තමයි තියෙන්නේ. මේකත් එකතකින් හේතුඵල ධමයක් කියන්න පුළුවන්. එක්තරා සූත්‍රයක් වෙනවා, ඒකට කියන්න පුළුවන් චේතනාකරණීය සූත්‍රය කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහෝම පේලියට කරුණු කීපයක් හා සම්බන්ධයෙන් කියලා දෙනවා. මම කරුණු කීපයක්, අන්තිම කරුණු තුන විතරක් මෙතෙන්දී මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කියනවා. ධම්මතා ඒසා භික්කවේ යං සමාහිතෝ යථා භූතං ජානාති පස්සති. මහණෙනි, මේ හොඳ සමාධියක් තියෙන, සමාහිත හිතක් තියෙන කෙනෙකුට දේවල් සහ සම්බන්ධයෙන් ඇත්ත ඇටි සැටිය තේරෙනවා කියන එක, එයාට ඒක දැනෙනවා පෙනෙනවා කියන එක ධර්මතාවයක් කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙක් සතුව හොඳ ඒකාග්‍ර හිතක් තියෙනවා නම් ඒ හිත සෑහෙන වෙලාවක් එහෙ මෙහෙ කරගන්න නැතුව බලාගෙන නැත්තම් පාවිච්චි කරන්න පුළුවන් නම්, යොදාගෙන ඉන්න පුළුවන් නම්, අපි හිතමු අපි වේදනාවකට ඒ හිත තියාගෙන ඉන්නවා කියලා, ඒ සමාධිය යොමු කරගෙන ඉන්නවා කියලා. අන්න ඒ බඳු සමාහිත භාවයකට අන්න ඒ වේදනාවේ යථා ස්වභාවය පේන්න ගන්නවා. ඒක හොඳට තේරෙන්න ගන්නවා. යථා භූතං ජානාති පස්සති. අන්න ඒ තත්වයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ මේක දැන් හොඳින් ඒ නැවත නැවත ඒ සමාධිමත් ස්වභාවය මෙන්න මේ අරමුණට නැවත නැවත යොමු කරමින් මේක හොඳින් බලබලා ඉන්නවා නම් හිත එහෙ මෙහෙ කරගන්නේ නැහැ. හොඳ සමාහිත භාවයක් තියෙනවා. මේ බැලීමේදී අනේ මගේ හිතේ හොඳ අවබෝධයක් ඇති වේවා, අනේ මගේ හිතේ ප්‍රඥාවක් වැඩේවා කියලා එහෙම හිතන්නවත්, චේතනාවක් පහළ කරගන්නවත් අවශ්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද අර සමාහිත භාවයක් හොඳට තියෙනවා නම්, ඒ සමාහිත භාවය අපි අර විදිහට නැවත නැවත යොදවනවා නම්, ඒ තුළින් අපි හොඳට විමසිලිමත්ව බලනවා නම්, අන්න ඒ බඳු තැනැත්තෙකුට, ඒ සමාහිත හිතැත්තෙකුට මෙන්න මේ ඇත්ත ඇටි සැටිය තේරෙනවා කියන එක ධර්මතාවයක් කියලා කියනවා. ඒක හේතුඵල ධමනුව සිද්ධ වෙනවා. ඊළඟට ඊළඟ ප්‍රකාශයේදී බුදුරජාණන් වහන්සේ කියනවා, ධම්මතායේසා භික්කවේ යං යථාභූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්ජති. දැන් අපි මේ දේවල් සාමාන්‍යයෙන් අල්ලගෙන බදාගෙන මේවා ඔක්කොම මගේ කියාගෙන, ඒවා ඔක්කොම මම කියාගෙන, මගේ ආත්මයයි කියාගෙන ඉන්නේ අපි තුල තියෙන එක්තරා අන්දමකින් අවිද්‍යාව නිසා කියලා කියන්න පුළුවන්, මෝඩකම නිසා කියලා කියන්න පුළුවන්. දැන් මේ සමාධියක් හදාගෙන නැවත නැවත ප්‍රඥාව ඇති වෙන්නේ නැති වෙන්නේ, මේ සමාධිය තුලින් මේ දේවල් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා අපේ හිතේ ටික 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 ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අන්න මේ తත්වය තුළ මේ අපේ නිරීක්ෂණයට භාජනය වෙච්ච ධර්මතාවය තුළ තියෙන යථා ස්වභාවය ඔන්න වැටහෙන්න ගන්නවා. ඉතින් මේකෙදි ප්‍රධාන වශයෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙතන තියෙන අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ කිසිත් නොතිබී හට අරගෙන මොහොතකින් නිරුද්ධ වෙලා යන ස්වභාවයක්. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. උදේ වය ස්වභාවයක්. ඒකෙන්ම පෙළෙන ස්වභාවයක්. නැවත නැවත නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා. ඒ නිසා මෙතන තියෙන දුක්ඛ ස්වභාවය. පෙළෙන ස්වභාවය. පීඩිත වෙන ස්වභාවය. ඒ වගේමයි මේ ක්‍රියාවලිය අපිට බලපවත්වන්න බෑ. අපිට පාලනය කරන්න බෑ. අපේ පාලනයෙන් තොරයි. එයා ඊටම ආවේනික රටාවකට තමයි වැඩ කරන්නේ. එයාම පටන් ගන්නවා, එයාම කැමති විදිහට හැසිරෙනවා, එයාම වෙනස් වෙලා යනවා, නැති වෙලත් යනවා. ඊටම ආවේනික හේතුත් තියෙනවා. මේ හේතුන්ට අපිට අත තියන්න බෑ. ඉතින් මෙන්න ඒ වගේමයි මේ බඳු නිරන්තරයෙන් ඇතිලා නැතිලා යන ප්‍රවාහයක් තුල අපිට පාලනයක් නැතුව වගේම නිරන්තරයෙන් මොහොතක් පහසා ඇතිලා නැතිලා යන දෙයක් තුල කිසිම සාරයක් ඇත්තෙත් නැහැ. දිගට පවතින ආත්මයක් ඇත්තෙත් නැහැ. අන්න අනාත්ම ස්වභාවය. තොර මෙන්න මේ වගේ ටික ටික අපි තුල ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවා. මෙබඳු ප්‍රඥාවක් වැඩෙනවා නම් ඉතින් මේ සම්බන්ධයෙන් අනේ මගේ හිත කලකිරේවා මේන් හිත අයින් වේවා කියලා චේතනාවක්වත් පහල කරන්න අවශ්‍ය නැහැලු. ඇත්ත ඇටි සැටියෙන් පෙනුණා නම් ඇත්ත ඇටි සැටියෙන් හොඳට මේ හිතට වැටහුණා නම් ධර්මතාවයක්ලු මෙතන නිබ්බිදාවක් පහල වෙනවා කියන එක. මේක ගැන කලකිරෙනවා කියන එක මේ ගැන විරංජනයක් හිතේ ඇති වෙනවා කියන එක ධර්මතාවයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධම්මතායේසා භික්කවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්ජති. දැන් අපිට දේවල් සම්බන්ධයෙන් මම කලිනුත් කිව්වා වගේ ඇලීමක් තියෙන්නේ එතන ඇත්ත ස්වභාවය දන්නේ නැති නිසා. තේරිලා නැති නිසා. අපි පොත්පත්වලින් නම් අනන්තව අහලා තියෙනවා, කියවලා තියෙනවා, බණටත් අහලා තියෙනවා. මේකේ ගන්න දෙයක් නැහැ. මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කියලා අපි අහලා තියෙනවා. නමුත් අපේ හිත හරි කැමති ඒවට. අපේ හිත ඒවා අල්ලනවා. අපේ හිත ඒවා උපාදාන කරනවා, ග්‍රහණය කරනවා, ඒවටම ඇලෙනවා. මේ පොතෙන් දන්නවා මේක ඇති දෙයක්වත් නැහැ කියලා. නමුත් දැන් අපි කරන්නේ මීට වඩා වෙනස් දෙයක්. මෙන්න මේ මතුපිට ඥානයක්, මතුපිට දැනුමක්, අනුංග දැනුමක් නෙමෙයි මෙතෙන්දි පරිහරණය කරන්නේ. අපිම උපදවා ගන්න හදනවා මෙන්න මේ ප්‍රඥාවක්. අපේ හිතටම කියලා දෙනවා මෙන්න මේකේ යථා ස්වභාවය. එයාටම තේරෙනකම් මේ දෙහි යෙදෙනවා. අන්න එතකොට මේ නැවත නැවත මේ ස්වභාවය පෙන්ලා දෙන්න යම් අවස්ථාවක අන්න ටික හිත මේවක් කෙරෙන් අයින් වෙනවා. මේ දේවල් ගැන එයාගේ හිතේ ඇතුලේ ප්‍රඥාව නිසා හටගත්ත කලකිරීමක් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ බලන දේ නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ. ඒක නිකන් ඈතට ගිහිල්ලා වගේ. දැන් වේදනාවක් තිබුණත් වේදනාව දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. සමායට ඇඟ පිනා යනවා, පා වෙනවා වගේ දැනෙනවා, රැලි රැලි යනවා වගේ දැනෙනවා, බොහොම සුවදායි. නමුත් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. මම වගේ කියාගන්න යන්නේ නැහැ. එයා දකිනවා මේකත් ඇති වෙලා නැති වෙලා යන වේදනා ස්වභාවයක් පමණයි. අපි දු දුක් වේදනාවක් වුණත් එතෙන්දිත් මේ తත්වයේ වැටෙන්න අන දුක් වේදනාවෙන් අයින් වෙලා දුක් වේදනාව නිරීක්ෂණය කිරීමේ හැකියාවක් මේ යෝගාවචරයට දැන් ඇති වෙලා ටික ටික දුකෙන් අයින් වෙලා දුක දැනගැනීමේ හැකියාවක් දැන් මෙයාට ඇති වෙලා. දැන් දුක් වේදනාවක් හටගත්තත් අන්න අඬන්න වැළපෙන්න යන්නේ නැහැ. එයා දන්නවා මේකත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. මේකත් මේ ස්පර්ශය නිසා හටගත්ත දෙයක් කියලා අන්න අවබෝධයක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අන්න ඒකිනුත් අයින් වෙන ගතියක්. හිත ඒකේ නොරැඳෙන ගතියක් අන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි උපේක්ෂා වේදනාවක් සම්බන්ධෙනුත් කලින් හොඳට කිට්ටු වෙලා බැලුවා. දැන් හිත ඒ තරම්ම ඒකට සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒකෙන් අයින් වෙන ගතියක් තමයි දැන් හිතේ තියෙන්නේ. ඊළඟට බුදුන් වහන්සේ තවත් ප්‍රකාශයක් මේ චේතනාකරණීය සූත්‍රයේදීම කරනවා. ධම්මතායසා භික්කවේ යං නිබ්බින්දෝ විරත්තෝ විමුති ඥාන දසනං සච්චිකරෝති කියලා මේ තවත් ප්‍රකාශයක් කරනවා. එතෙන්ද කියන්නේ මෙන්න මේ විදිහට යම්ස කෙනෙක්ගේ හිත අර වගේ දේවල් වලින් අයින් වෙනවා නම් දේවල් ගැන ඇලීමක් නැත්තම් ඒ දේවල් ගැන තියෙන හිතේ විරාගී ස්වභාවයක් නම් අන්න ඒ බඳු දේවල් ගැන කලකිරෙන ගතියකට විරාගී ගතියක් සහිත ඒ බඳු මනසකට විමුති ඥාන දසනං සච්චිකරෝති කියන එකක් සිද්ධ වීම ධර්මතාවයක්. ඒ කියන්නේ මෙන්න මේකෙන් අයින් වෙලා ලබන ඒ විමුක්තියක් විමුක්තිය ලබන ඒ ඥාන දර්ශනයක් අවබෝධයක් සාක්ෂාත් කරනවා කියන එක ධර්මතාවයක් කියලා කියනවා. ඒ කියන්නේ මේ දේවල් හරියට නිකන් පියවරෙන් පියවර ක්‍රමානුකූලව පෙළ ගැහිච්ච හේතුඵල දහමක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. මේවා අපිට මේ දේවල් දැනගත්ත කියලා අපේ හිත බලෙන් එතෙන්ට ඔසවලා තියන්න බෑ. මොකද මේ ධර්මතාව ටික අපේ හිතේ වැඩෙන්න ඕනේ. සත්‍තිස් බෝධිසත්වාශික ධර්ම ඒ ඒ මට්ටම් වලට වැඩි වැඩි එනවනම් අන්න ඊළඟ මට්ටම ක්‍රියාත්මක වෙනවා. අපි එතන ඉඳන් තව ටිකක් වැඩෙනකොට අන්න ඊළඟ මට්ටම ක්‍රියාත්මක වෙනවා. ධහමේ තියෙන ඕපනයික ගුණයක් කියන්නේ ඕකයි. කියන්නේ මෙතන තියෙනවා අපි ප්‍රායෝගිකව යෙදිය යුතු ධහමක්. ඒ ප්‍රායෝගිකව ධහමේ යෙදෙනකොට ක්‍රමානුකූලව මේ ධහම විසින්ම ඊළඟ තත්ත්වයට අපි ඔසවලා තියෙනවා. අපි ඔය කිව්වට මේ හිත කියන්න පුළුවන්. ධර්මතා ස්වභාවයක් කියන්න පුළුවන්. ඒ ධර්මතාවයක් වශයෙන්ම යන්න ඊළඟ ස්වභාවයට ඔසවා තබනවා. අපි තව ටිකක් දියුණු කරනකොට ඊළඟ තත්ත්වයට ඔසවා තබනවා. මේක විසින්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ ප්‍රඥාව වැඩි වීම නිසා තමයි අතන අර විරාගී ස්වභාවයක්, ඒකෙන් අයින් වෙන ගතියක්, ඒක කෙරෙහි කලකිරෙන ගතියක් අන්න හිතේ ඇති වෙන්නේ. ඒක පදනම් කරගෙන තමයි අන්න මේ හිත විමුක්ත වෙන්නේ. මේ හිත මේ අරමුණෙන් සම්පූර්ණයෙන්ම විමුක්ත වෙන ස්වභාවයක් වෙන්නේ. නිදහස් වෙන ස්වභාවයක් එන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් ටිකක් ගැඹුරු සූත්‍රයක් එනවා. ඒකත් ඊටාම වටිනවා. මොකද බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ එකාතකින් බැලුවාම හරිම සූක්ෂම අන්දමින් මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලි කරනවා. එක සූත්‍රයක් හම් වෙනවා උපය සූත්‍රය කියලා කන්ද සංයුත්තයේ. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. දැන් අද අපිට ඇත්තටම කතා කරන්න තියෙන මාතෘකාව බුදුරජාන් වහන්සේ අහන අන්තිම ප්‍රශ්නේ. ඒ තමයි කිං සාරා සබ්බේ ධම්මා. මේ සියල්ලෙහි සාරය මොකද්ද? හරය මොකද්ද කියලා අහන ප්‍රශ්නේ. ඉතින්දී බුදුරජාන් වහන්සේ දෙන්න කියන පිළිතුර තමයි විමුක්ති සාරා සබ්බේ ධම්මා. දැන් මෙන්න මේ විමුක්තිය කියන්නේ මොකද්ද? ඇයි මේක සාරයක් වෙන්නේ? ඇයි මේක හරය වෙන්නේ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙන මේ උපය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. දැන් මේ උපය කියලා කියන්නේ දෙයක් ළඟට කිට්ට වෙලා ඉන්න ගතියක්. දෙයක් නෑ ලං වෙලා ඉන්න ගතියක්. ඇලිලා ඉන්න ගතියක් නම් බුදුරජාන් වහන්සේ කියනවා එතෙන්දී හිත විමුක්ත නෑ. හිත නිදහස් නෑ. හිත ඉන්නේ අර ලං වෙලා ඉන්න දේ මත යැපෙන ගතියක්. ඒකෙන් වර්ණ ගැන්වෙන ගතියක් තමයි හිතට තියෙන්නේ. හැබැයි අනුපයෝ විමුක්තෝ කිසිම දෙයකට ලං වෙලා නැත්නම් කිසිම දෙයක් ග්‍රහණය කළා නැත්නම් උපාදාන කළා නැත්නම් එයක් ඒ කිසි දෙයක් ගැන මනසින් මතවාදයක් දරන්නේ නැත්නම් අන්න ඒ බඳු ස්වභාවයක් අන්න විමුක්තයි. මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා ඊළඟ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී කියනවා රූප උපයං වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිට්ඨං. දැන් මේ එක පැත්තක් ගැන විස්තර කරනවා. මෙන්න මේ විඤ්ඤාණය රූපයකට එක්ක ලං වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රූපයකට රූපයක් ග්‍රහණය කළා, රූපයක් උපාදාන කළා තියෙන්න පුළුවන්. එන්න ඒ වෙලාවේදී මෙන්න මේ විඥානේ ඒක තුල හොඳට සිටිනවා, පිහිටනවා. අන්නේ රූපාරම්මණය තුල මෙන්න මේ විඥානේ දැන් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ රූපයක් ඇසුරු කරන වෙලාවකදී විඥානේ ඒ රූපය මත පිහිටනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා වේදනාවක් ඇසුරු කරනකොට විඥානේ වේදනාව මත පිහිටනවා. සංඥාවක් ඇසුරු කරනකොට සංඥාව මත පිහිටනවා. සංස්කාරයක් ඇසුරු කරනකොට සංස්කාර මත පිහිටනවා. දැන් හිතමු අපි ධාතු මනසිකාර භාවනාවක යෙදෙනවා. මොකද එතෙන්දී අපි කෙලින්ම මේ රූප ආරම්මණයක් එක තමයි කටයුතු කරන්නේ. අපි මේ රූප ආරම්මණය දිහා නැවත නැවත බලනවා. අපි හිතමු තද ගතිය අධ්‍යා බලනවා, රළු ගතිය අධ්‍යා බලනවා. ඉතින් මේ විදිහට මේ විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. අපි හොඳට ඒවා දිගෙන බලමින් ඉන්නවා. එක එක මට්ටම් වලින් අන්න අපිට මේ ධාතුන් සම්බන්ධයෙන් අවබෝධයක් එන්න පටන් ගන්නවා. කෙනෙකුට තේරෙන්න පුළුවන් ආ මෙතන මේ විවිධාකාර ධාතු ලක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මෙතන මම මගේ කියලා දෙයක් නැහැ. මේ ධාතු හතරක් ක්‍රියාත්මක වෙන්නේ. මේ ධාතු හතර මට කිසිම පාලනයක් නැහැ. දැන් මේ ඇතුලේ තියෙන ධාතු හතරයි එළියේ තියෙන ධාතු හතරයි කියලා වෙනසකුත් නැහැ. ගස්ගල් වලත් ඔන්න පටවි ධාතුව තියෙනවා. මේ කයෙත් ඇටකටුවල මස්වල මේ නියපොතුවල මේ තද කොටස්වල හැම එකේම පටවි ධාතුව තියෙනවා. ඉතින් මේ ඇතුලේ තියෙන පටවි ධාතුවයි එළියේ තියෙන පටවි ධාතුව අතර වෙනසක් නැහැ. ඉතින් අර අපි කලින් මේ ඇතුලේ තියෙන එක නම් හරිම හොඳයි. මගේ කය තමයි ලස්සන, මගේ තමයි කය තමයි හැඩහුරු, මගේ කය තමයි හරිම කඩවසම් කියාගෙන හිටපු තැනැත්තගේ හිතේ දැන් අන්න පරිවර්තනයක් ඇති වෙනවා. ඉතින් මෙතන තියෙන්නේත් පටවි ධාතු ටිකක්, අතන තියෙන්නේත් පටවි ධාතු ටිකක්. එකම පටවි ධාතුව. ඒ පටවි ධාතුව දන්නේ නැහැ මේ තියෙන්නේ ඔන්න පුරුෂ ශරීරයකය, මේ තියෙන්නේ ස්ත්‍රී ශරීරයකය, මේ තියෙන්නේ ගලකය, මේ තියෙන්නේ ගහකය කියන්න මේ පටවි ධාතුව දන්නේ නැහැ. අන්න එක පැත්තකින් අවබෝධයක් හිතේ ඇති වෙනවා. දැන් මේක තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අන්න මේ පටවි ධාතුවේම ඇතිවීම නැතිවීම ස්වභාවය බලනවා. තද ගතියක් කලින් තිබුණ නැහැ. ඔන්න මේ දැන් හටගත්තා. සුළු මොහොතකින් නැති වෙලා ගියා. ඊළඟට රළු ගතියක් කලින් තිබුණ නැහැ. මෙන්න මේ දැන් හටගත්තා. ඔන්න නැති වෙලා ගියා. අපි තුන් උණුසුම් ගතියක් මේ දැන් හටගත්තා නැති වෙලා ගියා. ඉතින් මේ විදිහට දැන් අර මේ යෝගාවචරයාගේ හිතේ තවත් පැත්තකින් මේ දේවල් වල තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය නොතිබී හට අරගෙන ෂණයකින් නිරුද්දලා යන ස්වභාවය නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන ස්වභාවය අන්න ටික ටික මේවා තේරෙන්න ඉතින් මේක මම කොහොමද මගේ කියාගන්නේ කොහොමද මම මේක පාලනය කරන්නේ මේක වැඩ කරන්නේ එයාට ඕන විදිහට නේද කියලා අන්න තමන්ට නිකන් ආකල්පමය වෙනසක් එනවා මොකද මේ එකක්වත් මම කියලා කරන දේවල් නෙමෙයි මගේ කැමැත්තට සිද්ධ වෙන දේවල් නෙමෙයි ඒගොල්ලොම හැසිරෙනවා ඇතැම් වෙලාවට කරන කය හෙල වෙනවා ඇතැම් වෙලාවට දිය වෙලා යනවා වගේ දැනෙනවා ඇතැම් වෙලාවට උණුසුම් වෙනවා ඇතැම් වෙලාවට සිසිල් වෙනවා ඇතැම් වෙලාවට තද වෙනවා ඇතැම් වෙලාවට බුරුල් වෙනවා හරියට නිකන් අනුන් රූකඩේකින් නටවනෝ වගේ අපි ඉතින් අපේ කය අනුන්ට නටවන්න දීලා බලන් ඉන්නවා හරියට දැන් නිකන් අනුන්ගේ බැල්මකින් බලන්නේ අනුන් දිහා බලන බැල්මකින් බලනෝ දැන් මෙහෙම කරන්න අපි අර මගේ කියාගෙන දැඩිව අල්ලගෙන බදාගෙන ලස්සනයි කියාගෙන කඩවසම් කියාගෙන ඔහොම කියන් හිටිය ඒ දෘෂ්ටි අයින් වෙලා මෙතන තියෙන්නේ මෙන්න මේ ධාතු ස්වභාවය. මේක මගේ පාලනයක් නැහැ. පාලනයට තියෙන්නේ නැහැ. මෙතන තියෙන මොහොතක් පාසා ඇතිලා නැතිලා යන ස්වභාවයක් කියලා අන්න ප්‍රඥාවක් අවදින්න ගන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මොකද්ද වෙන්නේ? අර බුදුරජාන් වහන්සේ කියපු අර චේතනාකරණීය සූත්‍රය මතක් කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න හිතේ ඇතිවෙන්නේ මේ කය සම්බන්ධයෙන් කලකිරීමක්. දැන් මේ අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීමක්. එහෙම නැතුව මේ කකුලක් කැඩිලා අත ඇඟ විરૂපී වෙලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඇතිවෙච්ච කලකිරීමක් නෙමෙයි. මේ හොඳට ලස්සනට තියෙන කයම තමයි මේ බලන්නේ. දැන් අර මේ හොඳට ලස්සනට තිබිච්ච කය දැන් පේන්නේ වෙනත් විදිහකට. මේක මේ මොහොතක් පාසා ඇතිලා නැතිලා යන සබහායක් වශයෙන් දකින්නේ. පාලණයෙන් තොර සබහායක් වශයෙන් දකින්නේ. මේකෙම මොහොතක් පාසා ඇතීම් නැතිීම් දෙකෙන් පෙළෙන සබහායක් වශයෙන් දකින්නේ. මෙහෙම බලන්න අන්න හිතේ තිබිච්ච අර ආසාව ඇලීම ගැලීම අයින් වෙලා ඒ වෙනුවට අන්න හිත ටික මේකෙන් අයින් වෙන ගතියක් ඔන්න ඇති වෙනවා. දැන් මේ අයින් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් අර තමන්ගේ කය දිහා බලනකොට සමහරට මේකේ දැන් රේඛා පේන්නේ නැහැ. සමහර කෙනෙක් විස්තර කරනවා අපි හිතමු දැන් ඔන්න ධාතු මනසිකාරයේ වඩමින් හිටියා. දැන් ඔන්න කය නිකන් ඔක්කොම කෑලි නිකන් බිඳිලා ගියා වගේ. දැන් පේන්නේ හරියට නිකන් තිත් ගොඩක් විතරයි වගේ. දැන් මේකේ අර අපි කලින් වගේ ඉරියව්වට හිත දැම්මහම ඉරියව්ව ඇතුලේ නිකන් අපි ඉන්නවා ඒ හැඩ හුරුකම් තියෙන ප්‍රදේශයක පමණක් ඉන්න ගතියක් තියෙනවා. නමුත් ධාතු මනසිකාරය වඩද්දී මෙන්න මේ අපි ඒ පනවගත්ත රේඛාවන් සීමා මායිමාවල් ඒවා ඔක්කොම දුර වෙලා යන්න ඉඩ තියෙනවා. දැන් නිකන් හාත්පස පැතිරිච්ච ධාතු සමූහයක් බවට පත් වෙලා හිතේ ඒබඳු ආකල්පයක් දැන් මේ භවනාව හරහා අන්න වැඩෙනවා. ඇස් දෙක පියාගෙන සමාධිමත් කරගෙන මේ රූපයට හිත දාගෙන ඉන්නකොට යාට තේරෙන්නේත් මොහතක් පාසා ඇතිලා නැතිලා යන ධාතු ස්වභාවයක් මිසක් මේකේ මේ නම්ගම් දීපු මේ අතය මේ කටය මේ බඩය මේ කකුලය කියලා ඒ අපි දම්ගම් දීපු මොකක්වත් දැන් අහුවෙන්නේ නැහැ මොකක්වත් දැන් වැටහෙන්නේ නැහැ ඉතින් මේ වගේ ඉන්න හිතේ ස්වභාවයකට තමයි ඊළඟට මේකෙනුත් හිත අයින් වෙලා කයනුත් හිත අයින් වෙලා එක අතකින් මේ කය උපාදාන නොකරන කය ඇසුරු නොකරන කයට ඇලුම් නොකරන කය ළඟ ඉන්නේ නැතුව කයෙන් අයින් වෙලා නිදහසේ ඉන්න පුළුවන් හිතක් ඇති වෙන්න පුළුවන්. ඒකයි දැන් කායानुපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ අන්තිමට අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති. මේ කයේම බැලුව ඇතිවීම නැතිවීම ස්වභාවය සම්මුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඔය විදිහට විස්තර වෙනවා. කියන්නේ මේ අපි අරමුණු කරපු ධාතු ස්වභාවයේම ඇතිවීම නැතිවීම ස්වභාවයේ දැකීම හරහා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න සතිය පිහිටනවා සතිය වැඩි වෙනවා ප්‍රඥාව වැඩි වෙනවා මාර්ගයේ ටික ටික වැටහෙනවා. අන්තිමන අනිශ්චිතෝච විහෙරති. අන්න අනිශ්චිත භාවයකට හිත එනවා. එතකොට ඊළඟට හැබැයි ඒත් හිත උපාදාන කරනවා. මොකද තාම ආශ්‍රව සහිතයි අනුසය වැඩ කරනවා. ඉතින් හිත පරණ පුරුද්දට වැඩ කරනවා. නමුත් తాවකාලිකව යම් අවස්ථාවකදී හිතේ අර කය පවා ග්‍රහණය නොකරන තත්වයක් මෙන්න මේ ධාතු මනසිකාර භාවනාව හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක ක්‍රමානුකූලව වෙනවා මිසක් පියවරෙන් පියවර වෙනවා මිසක් අපි මේවල් මේ දේවල් මේ සුතමේ ඥානයකින් අහලා දැනගත්ත පමණින් හිතේ වෙන්නේ නැහැ. ඒක මම නැවත නැවත මතක් කරන්නේ. අපි දැන් මේ සුතමේ ඥානයක් ඇති කර ගැනීම සඳහායි බණ අහන්නේ. නමුත් මේක අහපු පමණින් හිතේ මේක සිද්ධ වෙන්නේ නැහැ. හිතේ මේක සිද්ධ වෙන නම් මේ හිතට මේක යථා ස්වභාවයෙන් නැවත නැවත පෙන්වා දිය යුතුයි. පෙන්වා දෙමින් ඉන්නකොට අනේ මේක සිද්ධ වේවා අනේ මේක කලකිරේවා කියලා හිතන්න අවශ්‍යත් නැහැ. බුදුරජාන් වහන්සේ කියන ධර්මතාවයක් වශයෙන් මේ කලකිරීම ඇති වෙනවා. ධර්මතාවයක් වශයෙන් මේ කය කෙරෙහි හිත විරංජනේ වීමක් වෙනවා. ඒක ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා. ඒක බලමින් ඉඳද්දී තව තව මේ කටයුතු යෙදෙද්දී අනේ මේ හිත මේකෙන් අයින් වේවා නිදහස් වේවා කියලා හිතන්නවත් අවශ්‍ය නැහැ. හැලු අර ටික හොඳට තේරුණා නම් නිබ්බිදාව හොඳට පහළ වුණා නම් කය නිකන් බොඳ වෙලා වගේ ගිහිල්ලා මේකෙන් දැන් රේඛා ගන්න අරමුණු සීමා මායිමවල් ගන්න බැරි තත්ත්වෙටපත් වුණා නම් අනේ හිත නිදහස් වෙනවා කියන එක අනිසිත භාවයකටපත් වෙනවා කියන එක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් ඒ නිසා අපිට මෙතන තේරෙනවා මෙතන තියෙන එක්තරා අන්දමකින් ප්‍රඥාව අවදි වෙන ගමනක් තියෙනවා. අපිට අර සතිය අවශ්‍යයි, සමාධිය අවශ්‍යයි, ඒවා ඔක්කොම පාවිච්චි කළා අන්න අපි දැන් ප්‍රඥාවක් අවදි කරනවා. ප්‍රඥාවෙන් තමයි මේ දේවල් ටික 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 පෙන්ලා දෙන්නේ. මොහුකුරා යාමක් සිද්ධ වෙන්නේ. මේ මොහුකුරා යාම හරහා තමයි අන්න විමුක්ති ස්වභාවයක්. අර බුදුරජාන් වහන්සේ කියන ඒ හිතේ විමුක්තියක් හා සම්බන්ධ ප්‍රඥාවක් අන්න වැඩෙන්න පටන් ගන්න ඒ හරහායි. දැන් එතකොට මේ අපි සාමාන්‍යයෙන් හිතනවා මේ දේවල් දැන ගැනීම, අල්ල බදා ගැනීම, පුළුවන් තරම් ධන ධාන්‍ය වශයෙන්, වස්තු සම්භාර වශයෙන් එකතු කර ගැනීම, ඒක තමයි සාමාන්‍ය සාර්ථකත්වය කියලා අපි හිතන්නේ. ඒකයි අපි පුළුවන් තරම් අපි ඉගෙන ගන්නවා, වස්තුව භවභෝග ලැබ කර ගන්නවා, පුළුවන් තරම් ඉහළ ඉහළ තානාන්තර තනතුරු ලබා ගන්න අපි උත්සාහත් වෙනවා. බලය පැත්තෙන් ගත්තොත් ඉහළම බලයක් සහිත කෙනෙක් බවට පත් වෙන්න අපි උත්සාහත් වෙනවා. ඉතින් මේ වගේ අපි පුළුවන් තරම් ලොකු දේවල් බලා බදා ගැනීම තුළ අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් වැඳීම තුළ තමයි අපි හිතන්නේ අපි සාර්ථකයි කියලා. අපි ලොකු සාරවත් දෙයක් අපි සතු කරගත්තා කියලා අපි එහෙම තමයි හිතන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දහමේ එහෙම්මම නෙමෙයි කියන්නේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් දැන් අනිත් පැත්තකට අපිට හැරෙන්න පුළුවන්. එක්තරා සූත්‍රයක් තියෙනවා මහා සාරෝපම සූත්‍රය කියලා. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ මේ සියල්ලෙහි සාරය මොකද්ද? හරය මොකද්ද කියන මාතෘකාව. ඒ කතාවම කතා කරන නැත්නම් ඒ මාතෘකාවම කතා කරන සූත්‍රයක් තමයි මහා සාරෝපම සූත්‍රය කියලා කියන්නේ. ඒක හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතු කරන කාරණාව මම කෙටියෙන් මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේ කියන කවුරු හරි කෙනෙකුට එන්න හිතෙනවලු මේ සාමාන්‍ය මේ ලෞකික දේවල් අසුර කර කර ඉඳලා වැඩක් නැහැ. මේ සංසාරෙන් මිදෙන්න ඕනේ. ඉතින් මේකෙන් ඉඳන් මම මහණ වෙන්න ඕනේ කියලා ඉතින් අපි හිතමු මේ මම මේ දීර්ඝ කතාවක් මේ කෙටියෙන් කියන්නේ. ඉතින් එයා ඉතින් සසර ගැන කලකිරිලා මේ දේවල් ලෝකේ තියෙන දේවල් ගැන කලකිරිලා ඉතින් එයා මහණ වෙනවා. මහණ වුණාට පස්සේ එයා ඉතින් ඔන්න අපි හිතමු බණ ටිකක් කියනවා, මොනවා මොන හරි ඉතින් කටයුතු ටිකක් කරනවා. ඒ කටයුතු කිරීම හරහා අන්න දැන් එයා ටිකක් ප්‍රසිද්ධියට පත් වෙලා දැන් සිවුරු පිරිකර ආහාර මේ දේවල් හම්බ වෙනවා දැන්. දැන් කෙනෙක් බවට පත් වෙනවා. එයා දන්න කෙනෙක්, ප්‍රසිද්ධ කෙනෙක්. ප්‍රසිද්ධ හාමුදුරු නමක් නැත්නම් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්, එහෙම නැත්නම් ප්‍රසිද්ධ භික්ෂුණීන් වහන්සේ නමක්, සිල් මෑණි නමක් බවට ඔන්න කෙනෙක් බවට පත් වෙලා. දැන් ලාභ සත්කාර හොඳින් ලැබෙනවලු. මේ සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේ. එතකොට අර භික්ෂුන් වහන්සේ අපි භික්ෂුන් වහන්සේ විතරක් සීමා කරලා කතා කරමු. ඒ භික්ෂුන් වහන්සේ හිතනවලු ආ දැන් මගේ වැඩේ සිද්ධ වුණා. මේ අනිත් අය නම් මට තරම් මේ පිනක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට එච්චර හම්බෙන්නේ නැහැ. මට තමයි ඔක්කොම හම්බෙන්නේ. මං හින්දා තමයි ඔක්කොම මෙතන සිද්ධ වෙන්නේ. මං තමයි ලොක්කා. ඉතින් මට හම්බෙන්නේ නිසා ඉතින් අනිත් අයත් යැපෙන්නේ. මට තමයි මේ ඔක්කොම ලාභ සත්කාර ඔක්කොම හම්බෙන්නේ මට තමයි. කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා තමන්ව හුවා දක්වනවා, අනිත් අයව පහත් කරලා දක්වනවලු. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා අන්න එයා ඒ ලාභ සත්කාරවලම ඇලෙනවා, එතනම ගැලෙනවා, ඉන් එහා යන්නේ නැහැ. එයා අර මහන ජීවිතයේ සාරය වශයෙන් හරය වශයෙන් අන්න ගත්ත ලාභ සත්කාර සිලෝක කියන එක. ප්‍රසිද්ධිය නැත්තම් ලාභ සත්කාර ලැබීම, හොඳ හොඳ සෙනසුන් ලැබීම, හොඳ හොඳ ප්‍රණීත පිණ්ඩපාත ලැබීම, ප්‍රසිද්ධියටපත් වීම, මේ දේවල් අන්න හරය වශයෙන් ගත්තා, සාරය වශයෙන් ගත්තා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා කැලේට යනවලු යම්සේ මිනිස්සෙක් හොඳ අරටුවක් තියෙන ගහක් කපාගෙන ඉන්න. ඉතින් ඒ මිනිස්සයා දන්නේ නැත්තම් අරටුව මොකද්ද කියලා හඳුනන්නේ නැත්තම් එයා අරටුව ගන්නවා වෙනුවට ඒකේ තියෙන අතුකොළ ටික අරගෙන යනවලු ගෙදර. මේ අරටුව හොයන්න ආවේ අතුකොළ තමයි අරගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා මේ මහානකමක් කරන්න ඇවිල්ලා මෙන්න මේ ලාභ සත්කාරවල නතර වුණා නම් ඒක ලොකු කරගත්තා නම් දැන් හොඳයි, දැන් නම් මම ඔක්කොම දිනුම් කියලා හිතාගත්තා නම් එතන නතර වුණා නම් හරියට අර අරටුවක් හොයාගෙන ඇවිල්ලා මේ අතුකොළ අරන් ගිය මිනිස්සයාට වෙච්ච දේ තමයි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා හැබැයි දැන් තවත් කෙනෙක් ඒ විදිහටම කටයුතු කරගෙන යනවා, දැන් එයාටත් ලාභ සත්කාර එනවා. හැබැයි එයා අර තරම් මෝඩ නෑලු. එයාට තේරෙනවා මේවා ඉතින් ඇති වෙලා නැති වෙලා යනවා, මේකේ එච්චර සාරයක් නැහැ. ඊට වඩා යමක් මේ මහානකමේ තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ සීලයක් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එයා සිල්වතෙක් බවට පත් වෙනවා. දැන් හොඳින් සීලය ආරක්ෂා කරනවා. ඉතින් ආට හොඳින් සීලය ආරක්ෂා කරගෙන දැන් හොඳින් අවංකව සීලය ආරක්ෂා කරගෙන යනකොට ඔන්න හොඳ සිල්වත් භාවයක් දැනෙනවා. ඒ සිල්වත් වෙනකොට එයාට තේරෙනවලු අනිත් අය නම් එච්චර සිල්වත් නැහැ. අනිත් අය සිල් බිඳිනවා, සිල් කැඩෙනවා, අනිත් අය ඉතින් එක එක ඇවැත් වලට පත් වෙනවා. මන් නම් එහෙම නැහැ. කියලා දැන් Tamanට තේරෙනවලු Taman තමයි සිල්වත්, අනිත් අය එච්චර සිල්වත් නැහැ. කියලා අනිත් අයව දැන් සීලය මුල් කරගෙන පහත් කළා සලකනවා. Taman සීලය මුල් කරගෙන අන්න කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙතෙන්දිත් අන්න සීලය සාරය වශයෙන් ගත්තා. මේ Taman වහන්සේගේ ශාසනයේ සීලය හරය වශයෙන් අරගෙන ඒ ස්වාමීන් වහන්සේ සීලයම සාරය කරගෙන එතනින් එහාට යන්නේ අන්න සීලය මත නතර වුණාලු. ඒකටත් අර හරය හොයන මිනිස්යාගේ උපමාවම බුදුරජාණන් වහන්සේ කියනවා මේ හොඳ අරටුවක් තියෙන ගහක් හොයාගෙන ආපු කෙනෙක් අරටුව දන්නේ නැතුව අරටුව හඳුනන්නේ නැතුව එයා ඒ ගහේ පොත්ත අරගෙන යනවලු. දැන් මේ අරටුව දන්නේ නැහැ. පොත්ත තමයි අරන් යන්නේ අරටුව කියලා. අන්න ඒ වගේ තමයි කියනවා මේ සීලයෙන් නතර වෙලා. ඉන් එහාට යන්නේ නැහැ. ඉන් එහා අර්ථයක්, හරයක්, සාරයක් මේකේ තියෙනවා කියලා දන්නේ නැහැ. ඊළඟට පින්වත්නි තවත් බුදුරජාණන් වහන්සේ ඉන් එහාට අපිව එක්කන් යනවා. ඔන්න තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවලු. එයාට ඉතින් ආභ සත්කාර හම්බෙනවා. ඉතින් එයා ඒක නතර වෙන්නේ නැහැලු. ඊළඟට එයා ඊට එහා අර්ථයකට යනවා. එයා සිල්වත් වෙනවා. සිල්වත් වෙලත් එයත් එතනිනුත් නතර වෙන්නේ නැහැලු. එතන පාවිච්චි කරලා අනිත්‍යව පහත් කරන්න යන්නේ මොකක්වත් නැහැලු. එයා හිත තේරුම් ගන්නවලු මේ සීලය පමණක් නෙමෙයි ඊට වඩා අර්ථයක් මේකේ තියෙනවා. එයා දැන් අන්න භාවනාවක් කරන්න පටන් ගන්නවා. භාවනාවක් කරන්න පටන් අරගෙන අන්න දැන් හිතේ සමාධියක් වැඩෙනවා. හිත දැන් එකඟ වෙලා තියෙනවා. පයත් දෙකක් අන්න හොඳට පරයන්කෙන් ඉන්න පුළුවන්. නොසෙල්වේ ඉන්න පුළුවන්. හොඳට හිත සමාධිමත් වෙලා තියෙනවා. හොඳට ප්‍රීති ස්වභාවයන් දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා, කය නොදැනි යනවා, පය ගණන් නිකන් ගත වෙනවා, ෂණියක් වගේ ගත වෙනවා. හරිම ප්‍රසන්නයි. හරිම චමත්කාර ජනකයි. හරිම දැන් සැහැල්ලුවක් තියෙනවා. දැන් අනිත් අය දිහා බැලුවම අනිත් අය නම් එහෙම ඉන්න බෑ. විනාඩි 5ක් යනකොට අනිත් අය නැගිටලා යනවා. ඇඟපත හොල්ලනවා. කිසිම සතුටක් නැහැ ඒ අයගේ. Taman නම් පැයක් දෙකක් ඉන්න පුළුවන් හොඳට සමාධියේ ඉන්න පුළුවන්. දැන් ඉතින් මෙයාට තේරෙනවා මට තමයි සමාධියක් තියෙන්නේ. අනිත් අයට නම් සමාධියක් නැහැ. මම තමයි අන්න සමාධියෙන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. එයා අන්නේ සමාධිය නතර වෙනවලු. අන්න බුදුරජාන් වහන්සේ කියනවා එයා අන්න සමාධිය තමයි සාරය වශයෙන් ගත්තේ. හරය වශයෙන් ගත්තේ. දැන් මේකටත් අර ගහේ උපමාව දෙනවා. එතෙන්ද බුදුරජාන් වහන්සේ කියනවා අර අතුකොළ ගෙනියන්නේ නැහැ, පොත්ත ගෙනියන්නේ නැහැ, පොත්ත ගැලෙව්වට පස්සේ දෙනවලු ඇතුලේ සිවියක් තියනවලු. ඒ සිවිය තමයි අරගෙන යන්නේ අර තැනැත්තා හරය කියාගෙන, අරටුව කියලා හිතාගෙන. අන්න ඒ වගේ තමයි කියනවා මෙන්න මේ සමාධිය හරය කරගත්තොත්, සමාධිය අරටුවයි කියලා හිතාගත්තොත් අන්න එතර නතර වුණොත් ඉන් එහා ගියේ නැත්තම් මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න පින්වත්නි තවත් එහාට එක්කගෙන යනවා. බුදුරජාන් වහන්සේ කියන ඔන්න තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. දැන් එයාට ලාභ සත්කාර හම්බුණා. ඒත් ඉතින් එයා ඒකින් මේ නතර වුණේ නැහැ. එයා ඔන්න සිල්වතෙක් බවට පත් වුණා. ඒකිනුත් ඉතින් අනිත් අයව පහත් කරන්න ගියේ නැහැ. තමන්ව උඩින් තියන්න ගියේ නැහැ. තවත් ඉන් එහාට ගියා. අන්න එයා දැන් සමාධියකුත් වැඩුවා. හිත දැන් සමාධිමත් වෙනවා. හැබැයි ඒකෙන් අනිත් අයව පහත් කරන්න ගියෙත් නැහැලු. තමන් ඔසවා තියන්න තියෙත් ගියෙත් නැහැලු. එයා තේරුම් ගත්තලු මේ සමාධිය නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන සාරය. සමාධිය නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වන හරය. බුදුරජාන් වහන්සේ ඊට වඩා ප්‍රඥාව වගේ කළා තියෙනවා. ඒ නිසා මම ප්‍රඥාව දිනු කරන්න ඕනේ කියලා එයා ප්‍රඥාව දිනු කරනවලු. දැන් ප්‍රඥාව දිනු කළා එයා එනවා එක්තරා යම් පමණක ප්‍රඥාවකට. ප්‍රඥාවක් එයාගේ හිතේ වැඩෙනවා. දැන් මේ හැබැයි තාම ඉන් එහාට ගිහිලා නැහැ. හැබැයි දේවල් වැටෙනවා. දේවල් අනිත්‍ය වශයෙන් වැටෙනවා, දුක්ක් වශයෙන් වැටෙනවා, අනාත්ම වශයෙන් වැටෙනවා. යම් පමණක ප්‍රඥාවක් තියෙනවා දැන්. හැබැයි මේකේ කෙලපැමිනීමක් සම්පූර්ණ වීමක් වෙලා නැහැ. හැබැයි ප්‍රඥාවක් තියෙන බව තේරෙනවා දැන්. ඒකට ටිකක් සැහැල්ලුවක් තියෙනවා. එයා එතනින් නතර වෙනවලු. බුදුරජාණන් වහන්සේ කියනවා එයා එතන සාරය කියලා සලකනවා, එතනින් නතර වෙනවා. ඉන් එහාට යන්නේ නැත්තම් හරියට අර අරටුවක් හොයාගෙන ආපු කෙනා මේ අතු අරටුව කියලා ගත්තෙත් නැහැ. අතු කොළ ආහාරමේ අරටුව කියලා ගත්තෙත් නැහැ. ගහේ කොළ මේ පොත්ත අරටුව කියලා ගත්තෙත් නැහැ. පොත්තෙන් ඇතුලේ තියෙන සිවි අරටුව කියලා ගත්තෙත් නැහැ. හැබැයි එයා එලේ අරටුව කියලා ගත්තලු. එලේ තමයි දැන් එයාට අහුවෙලා තියෙන අරටුව වශයෙන්. මොකද අර සාමාන්‍ය ප්‍රඥා මට්ටම කියන්නේ අතර වෙලා. ඊළඟට පින්වත් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවලු. එයා අර විදිහට ලාභ සත්කාර වලට අහුුනෙත් නැහැ. ඒක ලොකු කරගත්තෙත් නැහැ. සීලයක් වැඩුවා, සීලය අහු වුණෙත් නැහැ, එතන නතර වුණෙත් නැහැ. ඊළඟ සමාධියක් වැඩුවා, සමාධියේ නතර වුණෙත් නැහැ. ඊළඟ ප්‍රඥාව වැඩුවා, ප්‍රඥාවෙත් අර මතුපිට මට්ටමක නතරුනේ නැහැලු. එයා මොකද කරන්නේ? එයා තේරුම් ගන්නවලු මේ ප්‍රඥාවෙන් උනත් වඩායන යනකොට මේ හිතේ තාමත් හැලහැප්පීම් සිද්ධ වෙනවා. මේ හැදෙන විපස්සනා සමාධියක් උනත් කැඩෙන්න පුළුවන්. තාම මම මේකේ උත්කෘෂ්ඨ මට්ටමට ඇවිල්ලා නැහැ. තාම මම අකුප්පා චේතෝ විමුක්තියකට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අරහත්ත්වයකටපත් වෙලා නැහැ. කියන්නේ අපේ හිතේ කෙලස් තියෙන තාක්, රාග දේශ මොහ තියෙන තාක් අපි වඩන සමාධිය කැඩෙනවා, බිඳෙනවා, හෙලවෙනවා. විශේෂයෙන්ම මරණ මොහොතේදී අපිට ඒක පවත්වන්න බෑ. නමුත් බුදුරජාන් වහන්සේ විශේෂ සමාධියක් මතක් කළා දෙනවා. ඒක කියන්නේ තින් අරහත්ඵල සමාධිය. අකුප්පා චේතෝ විමුක්තියක් වශයෙන් පෙන්නනවා. එම ස්වභාවය පමණක් කිසිම දෙයකින් මරණයේදී පවා කැඩෙන්නේ බිඳෙන්නේ නැහැලු. අන්න ඒ කතා කරන මේ කතා මේ සාරයක් වශයෙන් දකින ස්වාමීන් වහන්සේ. අන්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න එයා තමයි අකුප්පා චේතෝ විමුක්ති මට්ටම. ඒක අතකින් කියනවා අරහත්වයම හරය කළා සලකන. අර ගසේ උපමාවෙන් කියනවා අර කොලාතු හරය කරගත්තෙත් නැහැ. ඒ වගේම පොත්ත හරය කරගත්තෙත් නැහැ. ඒකෙන් පස්සේ තියෙන සිවිය හරය කරගත්තෙත් නැහැ. ඒ වගේමයි එළය හරය කරගත්තෙත් නැහැ. නියම අරටුවම අල්ලගත්තලු. අන්න යම්කිසි පුරුෂයෙක් අරටුවෙන් ප්‍රයෝජන තියෙන බව තේරුම් අරගෙන අරටුවම අරගෙන යනවලු, අන්න එයා තමයිලු දක්ෂයා. අන්න එයා තමයි නිවැරදිව මේ ශාසනය හඳුනගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ වචනයෙම ටිකක් කියන එකත් වටිනවා. ඉතිවෝ භික්කවේ න ඉදං බ්‍රහ්මචරියං ලාභ සක්කාර සිලෝක ආනිසංසං. මේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ශාසනයේ මේ මාර්ග බ්‍රහ්මචර්යාව මේ ලාභ සත්කාර සිලෝක ආනිසංසය කොට නෙමෙයිලු මේක තියෙන්නේ. න සීල සම්පදා ආනිසංසම්. මේක මේ සීලයක් පමණක් ආනිසංසය කරගෙන නෙමෙයිලු තියෙන්නේ. න සමාධි සම්පදා ආනිසංසම්. මේක මේ සමාධිය අරටුව කරගෙන සමාධිය අන්තිම ඉලක්කය කරගෙන නෙමෙයිලු තියෙන්නේ. න ඥාන දර්ශන ආනිසංසම්. මේ සාමාන්‍ය ඥානයක් යම් පමණක ඥාන දර්ශනයක් ආනිසංසයෙන් කොට නෙමෙයිලු තියෙන්නේ. යාචකෝ අයම් භික්කවේ අකුප්පා චේතෝ විමුක්ති ඒතං අත්තමිදං. භික්කවේ බ්‍රහ්මචරියං ඒතං සාරං ඒතං පරියෝසානಂತಿ. අද අකුප්පා චේතෝ විමුක්ති ස්වභාවයක් තියෙනවා නම් ඒ රාගෙන් ද්වේෂෙන් මෝහෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙලා ඒ ලබන යම් අරහත්වයක් තියෙනවා නම් අන්න ඒකමයි මේ ශාසනයේ සාරය, ඒකමයි හරය, ඒකමයි අවසානය කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් එකාතකින් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් හැටියට බුදුරජාන් වහන්සේ අපිව මේ සාමාන්‍ය ලාභ සත්කාර සිලෝකවල නතර කළා නැහැ. ඒ වගේම සාමාන්‍ය සීලයක නතර කළා නැහැ. මේ සාමාන්‍ය සමාධිවල නතර කළා නැහැ. සාමාන්‍ය මට්ටමක ප්‍රඥාවකවත් නතර කළා නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන්ම උත්සාහත් වෙලා තියෙනවා අපිව අර අන්තිම ඉලක්කයම සාරය බව පෙන්ලා දෙන්න. අන්තිම ඉලක්කයම අරටුව බව පෙන්ලා දෙන්න. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අනෙකුත් විවිධාකාර මේ ආනිසංස තියෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සතුට වෙලා තියෙන්නේ අර උතුම්ම නැත්නම් උත්තරීතරම සාරය. උත්තරීතරම අරටුව සම්බන්ධයෙන්ුයි. ඉතින් මේ නිසා විවිධාකාර සූත්‍රවලදී අපි මේ විමුක්ත ස්වභාවය ඒක පදනම් කරගෙන තව තව ප්‍රඥාව වඩ아가ගෙන තව තව ආශ්‍රවයන් ඡය කරගෙන දිගට දිගට මේ යන ගමන අන්තිම වශයෙන් තින් කෙලවර වෙන්නේ සම්පූර්ණයෙන් රාගය අපේ හිතින් අයින් වුණා නම්, සම්පූර්ණයෙන් හිතින් ද්වේෂය දුරු වුණා නම්, සම්පූර්ණයෙන් හිතින් මෝහය දුරු වුණා නම්. ඉතින් ඒ නිසා ඔය සංගීති සූත්‍රයේදී එහෙම මොකද්ද මේ සුවිමුත්ත චිත්තය කියලා කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ හොඳින්ම හිත නිදහස් වුණා කියලා කියන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නයට සරියුත් මහරහතන් වහන්සේ කියනවා රාගා චිත්තං විමුත්තං හෝති. අන්න රාගෙන් දැන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙලා. දෝසා චිත්තං විමුත්තං හෝති. ද්වේෂයෙන් මේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. මෝහා චිත්තං විමුත්තං හෝති. මෝහයෙන් මේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. ඒවං කෝ ආවුසෝ භික්ඛු සුවිමුත්ත චිත්තෝ හෝති. අන්නේ බඳු කෙනෙක් තමයි හාත්පසින්ම හිත නිදහස් වෙච්ච කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා මේ මාත්‍රිකාව කොමක්ද මේ සාරය? බුදුරන් වහන්සේ කියන්නේ විමුක්තියයි සාරය. එතකොට මේ කතා කරන්නේ එකතකින් බලුවාම අපිට සාමාන්‍ය සරල මට්ටමකින් ඉතින් මේ විනාඩියක් දෙකක් හිත නිදහස් වෙලා රාගෙන් ද්වේෂෙන් මෝහෙන් తాවකාලිකව නිදහස් වෙලා තිබීමත් තින් එක එකතකින් හරි ලොකු දෙයක්. එහෙමවත් නැහැ නේ තින් සාමාන්‍යයෙන් අපිට. ඒ නමුත් බුදුරජාන් වහන්සේ අපිට මඟ පෙන්වන්නේ අපි යොමු කරන්නේ සාරය කියලා හරය කියලා පෙන්වන්නේ ඊටත් ඊටාම උත්කෘෂ්ඨ මට්ටමකින්. ඒ තමයි මේ අකුප්පා චේතෝ විමුක්තියක් කියලා කියන එකාතකින් මේ අරහත්වය. ඉතින් මෙන්න මේ වගේ එකාතකින් අපි මේ කිම්මූලක සූත්‍රයේදී අද අපි මේ සාකච්ඡා කරන්න උත්සාහත් උනේ මේ සාරය සම්බන්ධයෙන්, සියල්ලෙහි සාරය මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි මේ මාතෘකාවෙන්ම අපි තවදුරටත් හෙට දවසේදීත් අපි සාකච්ඡා කරමු. මොකද හරිම සාරවත් මේ මාතෘකාවත්. ඉතින් මේ මාතෘකාව හරිම පුළුල්. එකතකින් කියනවා නම් මේ සූත්‍රයේ ගැඹුරුම හරිය තමයි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අපි තවදුරටත් හෙටත් මේ මාතෘකාව මොස්සේ සාකච්ඡා කරමු. ධර්මදේශනාවකට අහුන්කන් දෙන්න උත්සාහත් වෙමු. අද දින මේ මාතෘකාවට නැත්තම් මේ කිං සාරා සබ්බේ ධම්මා කියන මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දෙන විමුක්ති සාරා සබ්බේ ධම්මා කියන මේ බුදුරජාන් වහන්සේ ප්‍රකාශය යම් පමණක විග්‍රහයක් කෙරුණා නම් ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. අපි එතනින් අදට සෑහීමකටපත් වෙලා අප අද මේ කරපු ධර්මදේශනාව අපේ හිතෙත් මේ සාරය සෙවීම පිණිස, හරය සෙවීම පිණිස, අරටුව සෙවීම පිණිස යම්මග පෙන්වීමක් අද ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.